ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
එමනම් දැන් අපි කාල සීමාව වෙන් කරගන්නවා ශ්‍රී ලංකාවේ තත්ත්වීති පිළිබඳව කතා බහ කරන්න. අද ඔක්තෝබර් මාසයේ 19 වෙනිදා වන විට මේ ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන අලුත්ම තොරතුරු මොනවද කියලා අපි දැනගනිමු. එහෙමනම් සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට මේ කර්තව්‍යයට සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. සුබෝදෑසනක් මනෝජ්, ආයුබෝවන්.
සුබෝදෑසනක් දිල්රුක්ෂි, ආයුබෝවන්.
විශේෂිත කාරණා කිහිපයක් අපිට වාර්තාවෙන අතරතුරේදී මූලික අවධානය යොමු කරන්න කැමතියි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ වෙනකොට පොකුරු කිහිපයක් හරහා හිසෝසෝමින් පවතින කොරෝනා තත්වයේහි අලුත්ම තත්වය පිළිබඳව අපි එතරින් සාකච්ඡාව ආරම්භ කරමු. මනෝජ්, මේ වෙනකොට වාර්තාවන අලුත්ම තොරතුරු සමගින්.
ඔව් දිල්රුක්ෂිය, පසුගිය සති දෙකක පමණ කාලයක ඉඳලා ශ්‍රී ලංකාව තුළ ආයමත් කොරෝනා රෝගීන් දිනෙන් දින හමුවන්න පටන් ගැනීමත් එක්ක මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව රෝගීන් වාර්තා වීමත් එක්ක ආයමත් අපේ රට කොරෝනා දෙවන රැල්ලකට අසුනාදෝ කියන සැකය ඇතිවීමින් තිබුණා. මේ වන විටත් මේ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව රෝගීන් හමු වෙමින් ඉන්නවා. ඒ කියන්නේ කර්මාන්තශාලාවේ සේවය කළ පුද්ගලයින්, ඔවුන්ගේ ආශ්‍රිතයින් එවැනි තත්ත්වයක් තුළ මේ කාලය ඇතුළේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ආශ්‍රිතව වාර්තා වුණු රෝගීන් ප්‍රමාණය ඊයේ රාත්‍රිය වන විට 2075ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5000 සීමාව පසු කර ගියා. ඉතින් ඒ අනුව තවදුරටත් ගම්පහ දිස්ත්‍රික්කයට සහ රෝගීන් බහුල වශයෙන් හඳුනා ගන්නා ප්‍රදේශ හුදකලා කරමින් පවතිනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරි නීතිය, නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම දැන් ඊයේ දිනේ මතුගම කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ආශ්‍රිතව ගම්මාන 3ක් හුදකලා කරන්න යෙදුණා. ඉතින් ඒ අතර අපොස උසස් පෙළ විභාගයේ මේ දිනවල පැවැත්වෙමින් තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගය නිමාවට පත් වුණා. දැන් ඊයේ දිනේ වන විටත් අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙමින් සිටි සිසුවියකට කොරෝනා ආසාදනය වීමත් සමගම ඇයවත් IDH උඩරෝහලට මාරු කරලා යවලා ඒ ස්ථානයේ තවත් සිසුවයන් කිහිප දෙනෙක් උසස් පෙළ විභාගය සමඟ හමුවුණු දෙනවා. ඒ සඳහා මේ සිසුවියත් ඇතුළත් කරලා තිබුණා. ඉතින් ඒ අනුව ගත්තට පස්සේ පෙර තත්ත්වය වගේ රටම එකවර වසා දැමීමේ උත්සාහයක ශ්‍රී ලංකාව නැහැ. ඒ ආර්ථික වශයෙන් යම් පීඩාකාරී තත්ත්වයක් බවට පත්වන නිසා සහ ලෝකයේම හඳුනාගෙන තියෙන විදිහට එන්නතක් හොයා ගන්නා තුරු කොරෝනා සමග ජීවත් වීමට හුරු වීම කියන සංකල්පය තුළ ශ්‍රී ලංකාව ගමන් කරමින් ඉන්න තත්ත්වයක් පේන්න තියෙනවා. ඒ අතරේ පසුගිය 15 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යවරිය නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රයට අත්සන් කළා. ඒ අනුව ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ව භාවය ආරක්ෂා කර ගැනීම, මුව ආවරණ පැළඳීම වගේ ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුළත් කරලා තිබුණා මේ ගැසට් නිවේදනයට. මේ නීති කඩකරන පුද්ගලයන්ට රුපියල් 10,000කට නොවැඩි දඩයක්, මාස 6ක සිරදඬුවමක් කියන දෙකෙන් එකක් හෝ මේ දෙකම ඇතුළත් වන විදිහට දඬුවම් නියම කිරීමේ හැකියාව අධිකරණයට තියෙනවා. ඊට අමතරව ව්‍යාපාරික සහ සේවා ස්ථානවලට ඇතුළු වීම, සේවා ස්ථාන පවත්වාගෙන යාම මේ කාරණාත් ඇතුළත් වෙලා තිබෙනවා මේ අලුත් ගැසට් පත්‍රයට. ඒ අනුව සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ඇතුළු වන හැම අයම මුව ආවරණ පැළඳීම, සමාජ දුරස්ව භාවය තබා ගැනීම, ශරීර උෂ්ණත්වය මෙන් බැලීම, විෂබීජනාශක දියර පාවිච්චි කිරීම, ඒ කියන්නේ ඇතුළු වෙන හැමෝගෙම ලේඛනයක් පවත්වා ගැනීම මෙවැනි කාරණා ඇතුළත් කරලා තියෙනවා. ඉතින් රජයේ විදිහට රට ආරක්ෂා කර ගැනීමේ යම් වැඩපිළිවෙලක්, කොරෝනා ආසාදිතයින්ගෙන් රට ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් තිබෙන අතරේ දිනෙන් දින ආසාදිතයින් වාර්තා වෙමින් තිබෙනවා. ඉතින් ලෝකයේ බොහෝ රටවල් මුහුණ දීලා තියෙන තත්ත්වය නැවතත් ශ්‍රී ලංකාවටත් බලපාන තිබෙන ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. කොරෝනා දෙවන රැල්ලක් ලෙස කියන අවධානමත් තාම ඒ හරහා තියෙනවා දිල්රුක්ෂි.
කොරෝනා තත්ත්වයෙන් අනතුරුව අපි සාකච්ඡාවට එළඹෙමු. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයට විවිධ ස්වරූපයෙන් බලපාන කාරණා කීපයක් කෙරෙහි එතනින් ප්‍රමුඛයලා අපිට සලකන්නට පුළුවන් 20 වෙනි සංශෝධනය හා සම්බන්ධව සිදුවෙමින් යන සාකච්ඡා මාලා, විරෝධතා, මතවාද, පෙත්සම් ඉදිරිපත් කිරීම් සහ අපි දන්නවා මේ වෙනකොට 20 වෙනි සංශෝධනයේ පළමුවර කියවීම සිදුනා පාර්ලිමේන්තුවේ, දෙවනවර කියවීම සඳහා වන සූදානම, මේ වගේ නොයෙකුත් කාරණා සම්බන්ධව අපිට තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. මනෝජ්, දෙවනවර කියවීම හෙට දවසේදී සිදුවන්න නියමිතයි කියලා ඒ ආශ්‍රිත කරගෙන 20 වෙනි සංශෝධනයේ හා සම්බන්ධන අලුත් කරුණු මොනවද මේ සතිය වෙනකොට?
හෙට 20 වෙනිදා මේ 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් වන අධිකරණයේ නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතව තිබෙනවා. පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් වන අධිකරණයේ නියෝගය කතානායකවරයාට ලැබුණත් පසුගිය සතියේ පාර්ලිමේන්තු සතිය නොවන නිසා ඒ අනුව හෙට දිනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නියමිතව තියෙනවා. ඊට පස්සේ 21-22 කියන දවස් දෙකේ පාර්ලිමේන්තුවේදී 20 වෙනි සංශෝධනයේ විවාදයට ගන්න නියමිත බව සඳහන් වෙනවා. පෙරවරු 10 ඉඳලා රාත්‍රී 6:30 වෙනකන් විවාදය පැවැත්වෙනවා. දැනගන්න ලැබෙන විදිහට දිවා ආහාරය සඳහා විවේකයෙන් තොරව දිගටම දින දෙකක් මේ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන නියමිතයි. ඊට පස්සේ 22 වෙනිදා රෑ 7:00 විවාදය අවසන් වුණායින් පස්සේ කාරක සභා අවස්ථාව ආරම්භ වෙන නියමිතයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ අනුව බැලුවට පස්සේ 20ට බොහෝ විරෝධතා එල්ලවන නිසා කාරක සභා අවස්ථාවේදී යම් සංශෝධන ප්‍රමාණයක් ගෙන එන්න ආණ්ඩුව සූදානම් වෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඉතින් ආණ්ඩුව ඇතුළෙන්ම ඉඳගෙන ආණ්ඩුවට පෙරපුම් කණ්ඩායමක් විදිහට, ප්‍රෙෂර් ගෲප් එකක් විදිහට වැඩ කරන කණ්ඩායම, ඒත් එක්කම සිවිල් සංවිධාන, ස්වාමීන් වහන්සේලා, සෙසු ආගමික නායකයින් බොහෝ දෙනෙක් 20 පිළිබඳව නැවත සිතා බලන්න කියලා ආණ්ඩුවට යෝජනා කරමින් ඉන්නවා. නමුත් ආණ්ඩුව පාර්ශවයෙන් මේ 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමේ දැඩි උනන්දුවක් වුවමනාවක් තිබෙන බව පේන්න තියෙනවා. ඉතින් අපි බලමු මේ දෙකෙන් මොකක්ද ජයග්‍රහණය කරන්න කියලා. ඒ අතර අපි දැක්කා මහානායක ස්වාමින් වහන්සේලා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විදියට නිවේදන නිකුත් කරලා තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවන 20 වන ආණ්ඩුක්‍රම වස්සා සංශෝධනය අක්‍රිය කරන්න පියවර ගන්න කියලා, ප්‍රජාතන්ත්‍රවාදයේ වගේම නීති ආධිපත්‍ය සුරැකෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට කටයුතු කරන්න කියලා උන්වහන්සේලා පෙන්වා දීලා තිබුණා. ඒත් එක්කම මේ පිළිබඳව නැවත සිතා බලන්න කියන ඉල්ලීම ඇතුළත් කරලා ලිපි යොමු කරලා තිබුණා. වර්තමාන ආණ්ඩුව බලයට පත් කරන්න කැපිපෙනෙන සේවයක් කරපු ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ, බෙංගමූ නාලක ස්වාමින් වහන්සේ, ඉදුරාගාරයේ ධම්මරතන මහාචාර්ය ස්වාමින් වහන්සේ, උමල්වානි චන්ද්‍රරතන ස්වාමින් වහන්සේ, මේ ස්වාමින් වහන්සේලා ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක වන ශක්තිමත් රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ ව්‍යවස්ථාවක් ජනතාවගේ සැබෑ බලාපොරොත්තු වන නිසා ඒක ගේන්න එම නැතුව 20 සිද්ධ වෙන්නේ අත්තරෝමතික විධායකයක් නිර්මාණය වීම කියලා උන්වහන්සේලා සඳහන් කරලා තිබුණසින් මේ වගේ විවිධ ඉල්ලීම් තියෙනවා, යෝජනා තියෙනවා, බලපෑම් තියෙනවා. බලමු කොයි ආකාරයෙන්ද කාර්ක සභා අවස්ථාවේදී ලැබෙන ඉඩෙන් මේ සඳහා ප්‍රතිචාර දක්වන්න ආණ්ඩුව කොයි ආකාරයෙන්ද කියලා අපිට බලාගෙන ඉන්නයි සිද්ධ වෙන්නේ. මේට අදාළ කාරණා පිළිබඳව අපි පසුගිය සති කිහිපෙම සාකච්ඡා කරමින් සිටියේ.
ඔව්, ඇත්තටම මේ කතෝලික සභාවෙනුත් යම් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා නේද මේ සම්බන්ධයෙන්? ඔවුන්ගේ මතය මොකක්ද?
ඔව්, ඔවුනුත් කියන්නේ තවදුරටත් රජය බලාපොරොත්තු වුණා වගේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරගෙන එන්න සංශෝධන අවශ්‍ය නැහැ කියන එක තමයි උන්වහන්සේලාත් සනාන් කරලා තිබෙන්නේ. ඔවුන්ගේ පොදු ඉල්ලීම වෙලා තියෙන්නේ විවිධ කාරණ ඇතුළත් කළ සංශෝධනයකට යන්න එපා, චන්ද්‍ර කලින් ආණ්ඩුවගේ අලුත් ව්‍යවස්ථාවක් ඕන කියන කාරණයෙන්ද අලුත් ව්‍යවස්ථාවක් ගෙන මේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම තමයි උන්වහන්සේලාත් කරලා තිබුණේ. අපි දැක්ක ඇතැම් අවස්ථාවල වර්තමානයේ රට පත් වෙලා තිබෙන තත්ත්වය, කොරෝනාව සංගතය වැනි කාරණා පිළිබඳව මේ වෙලාවේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයත් සඳහන් කරලා තිබුණා. පොදුවේ ඉල්ලීම් වල හැම එකකම හරය වෙලා තිබුණේ නව සංශෝධනයක් නෙමෙයි අලුත් ව්‍යවස්ථාවක් ගේන්න කියන ඉල්ලීම යෝජනාව.
ඔව්, එතකොට අපි දන්නවනේ මනෝජ, අර පෙත්සම් 39ක් විතර ඉදිරිපත් වෙලා තිබුණානේ උසාවියට මේකට විරුද්ධව. දැන් එතකොට මේ පෙත්සම් වලින් විවිධ කාරණා මතු කරලා තිබුණා. ඒ කාරණා සඳහා උසාවියෙන් මොන වගේ තීන්දුවද, නිර්දේශද ලැබිලා තියෙන්නේ?
ඔව්, දැන් බොහෝ වෙලාවට කියන්නේ ඇතැම් කාරණා ජනමත විචාරණයකට තුරු දෙන කාරණා කියලා තමයි සමග ජන බලවේගයේ ප්‍රමුඛ කණ්ඩායම් යෝජනා කළේ. ඊට පස්සේ ජනාධිපතිවරයාගේ මුක්තිය සම්බන්ධයෙන් මෙවැනි කාරණා පිළිබඳව විමසීම් කරලා තිබුණා. ඇතැම් වෙලාවට මේ පිළිබඳව ගැන ජනමත විචාරණයකට නොගොස් පාර්ලිමේන්තුවේ තුරෙන් දෙකක සම්මත කර ගැනීමට හැකියාව තිබෙන බව බොහෝ දුරට මෙහි අන්තර්ගත වෙන්න පුළුවන් කියන අදහසක් සමාජයේ තියෙනවා. නමුත් නිල වශයෙන් සමාජයට තාමත් මේ ලියවිල්ල ඉදිරිපත් කරලා නැහැ. ඒක කතානායකවරයාට කෙලින්ම ලැබෙන්නේ අධිකරණයෙන්. කතානායකවරයාට ඒක ලැබිලා තිබුණා. පහුගිය සඳර තමයි ඒ පිළිබඳව කතානායකවරයා ඒ ලිපිය විවෘත කරලා බැලුවේ. නමුත් ඒක සමාජයට ඉදිරිපත් කිරීමක් සිදු වුණේ නැහැ. ආයෙමත් පාර්ලිමේන්තුව රැස් වෙන්නේ මේ සතියේ. එය මේ සතියේ තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිත.
දැන් මේ 20ත් එක්ක සම්බන්ධ වෙන තවත් අතුරු කතාත් අපිට වාර්තා වෙනවා. මා දන්නේ මේවා කෙලින්ම 20ට සම්බන්ධද කියලා. නමුත් අපි දැක්ක පසුගිය කාලවකවානුවේදී ඇතැම් පක්ෂ ආණ්ඩු පක්ෂයටම සම්බන්ධ ඇතැම් පක්ෂ වල නායකයන් යම් යම් විරෝධතා ඉදිරිපත් කරනවා මේ සම්බන්ධව නිවේදන හරහා සහ මාධ්‍යයට පැමිණිලා. ඒ අතරතුරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා යම් විරෝධතාවක් ඉදිරිපත් කරනු ලැබුවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් නිවේදනයක් නිකුත් කරමින් මේ 20 තියෙන අනතුරුදායක තත්ත්ව මොනවද ඉවත් කළ යුතු කියන කාරණාව පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරමින්, හැබැයි අද වෙනකොට වාර්තා වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂට ලබා දීලා තිබුණු ආරක්ෂාව අඩු කරලා තියෙනවා කියලා. දැන් මේක මනෝජ අර 20ට විරෝධතාව දක්වන අයට අපි දන්නවා ආණ්ඩුව ඇතුළතදී මේ යම් යම් මතගැටුම් තියෙනවා කියලා. මේ මෙහි ප්‍රතිඵලයක්ද මොකක්ද මේ සම්බන්ධව ඔබට වාර්තා වෙන තොරතුරු?
ඔව්, එහෙම නොවෙන්න විශේෂ හේතුවක් නැහැ. ඇත්තටම විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට 5 දෙනෙකුගෙන් සමන්විත පොලිස් ආරක්ෂාවක් ලබා දීලා තිබුණා. ඉන් 2 දෙනෙක් මේ වෙනුවට ඉවත් කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඔබත් කිව්වා වගේ එතුමා විෂුවල සංශෝධනය සම්බන්ධයෙන් එතුමාගේ අදහස ඉදිරිපත් කරලා තිබුණා. ඒකත් සිද්ධ වුණේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට 20 සම්බන්ධයෙන් අදහස් දක්වන්න අවස්ථාවක් වෙනවා කියලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට කැඳවීමක් කරලා තිබුණා. නමුත් ඒකේ ප්‍රමාණවත් තරම් අවස්ථාවක් ලබා දීලා තිබුණේ නැහැ මන්ත්‍රීවරුන්ට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. ඒ හින්දා ඒ ලිපි යවනවා කියන අදහසින් තමයි විජේදාස රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුමාට මේ ලිපි යොමු කරලා තිබුණේ. විශේෂයෙන්ම එහිදී සඳහන් කරලා තුන විජේදාස රාජපක්ෂ මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා බවට පත් වුණේ 19 වෙනි වසර සංශෝධන නිසා කියලා. ඒ කියන්නේ ජනාධිපති දුරේ සඳහා එක් පුද්ගලයෙකුට තරග කර හැකි අවස්ථා ගණන 2 කියලා සීමා කළේ 19 වෙනි වසර සංශෝධනයෙන්. ඒක නොවුනනම් සමහරට නැවතත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාම ඒ කණ්ඩායමේ ප්‍රමුඛයා විදිහට ජනාධිපතිවරට ඉදිරිපත් වෙන්න තිබුණා. නමුත් 19 වෙනි සංශෝධනයෙන් තිබුණු ඒ සීමාව නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දෙට ඉල්ලන්න පුළුවන් කමක් ලැබුණේ. ඒ පිළිබඳව අවධානය යොමු කරලා තිබුණා. තවත් ප්‍රධාන කාරණා ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් වන කාරණා, ඇතැම් වෙලාවට බැසිල් රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන් යම් අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. සමහර වෙලාවට මේ ආණ්ඩුව අවුරුදු 2 විතර බැසිල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමාට පාකරවයිද වගේ අදහසක් එතන ගැබ් වෙලා තිබුණා. ඉතින් මේවා ආණ්ඩුවේම ඉඳලා ආණ්ඩුවේ පාර්ශ්වයක් කරන චෝදනාවක් විදිහට තමයි පේන්න තිබුණේ. ඉතින් ඒකත් හේතුවක් වන්න පුළුවන් පොලිස් ආරක්ෂාව සමාජිකින් දෙදෙනෙකුගෙන් නඩු කරන්න විජේදාස රාජපක්ෂ මැතිතුමාට තිබුණා.
තවත් විශේෂිත කාරණාවක් වාර්තා වෙනවා. මේක අපි දකිනවා සමාජයේ, ඒ වගේම සමාජ මාධ්‍ය ජාලාවල විශේෂයෙන් කතාබහට ලක් වෙනවා. යෝෂිත රාජපක්ෂට අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක් හිමි වෙනවා කියලා. දැන් අපි දන්නවා රාජපක්ෂ පවුලට මේ පවුල්වාදය හා සම්බන්ධව විශාල චෝදනාවක් තියෙනවා. ඒ ඒ ඒ චෝදනාව අතරතුරේදී මෙවැනි වූ පත්කිරීමක් සිදු කිරීම ඇත්තටම ආණ්ඩුව මේ කාලේදී එක්තරා අන්දමකට අප්‍රසාදයට ලක්වන කාරණාවක් බවට පත්වෙන්නට පුළුවන් බව හොඳ ආකාරවම දන්නවා. සාමාන්‍ය මිනිහෙකුට පවා තේරෙන කාරණාවක්. ඉතින් එහෙම තියදී ඇයි මේ යෝෂිත රාජපක්ෂට මෙවැනි වූ අගමැති කාර්යාලයේ ප්‍රධාන තනතුරක් ලබා දීලා තියෙන්නේ? මේක තමයි ජනතාව විමසන්නේ. මොකක්ද මේ සිදුවීමේ සුළුමුළ මනෝජ්?
ඔව්, ඇත්තටම එහෙම තනතුරක් ලබා දීමේ බාධාවක් ආණ්ඩුවට නැහැ. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි සමාජයෙන් එල්ලවන ප්‍රතිවිරෝධය. අපි මේ වන විටත් එය යම් ආකාරයකින් දකිනවා. විශේෂයෙන්ම විපක්ෂය ගොනු කරට කාරණාවක් තමයි මේ ආණ්ඩුව රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ පවුල වටා ගෙතන බවක්, ඒ කියන්නේ වඩා වැඩි වගකීම් සම්භාරයක් ඔවුන් මෙත පැවරණ බවක් තමයි සඳහන් කරන්නේ. ඉතින් යෝෂිත රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ඊටපස්සේ ජනාධිපතිතුමාගේ වර්තමාන අගමැතිතුමාගේ දෙවෙනි පුත්‍රයා, ඔහු නාවික හමුදා නිලධාරියෙක් විදිහට සේවය කරනවා. ඔහුට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර ලබා දීලා තියෙනවා. එහෙම ලබා දීමේ බාධාවක් නැහැ. නමුත් තියෙන ප්‍රශ්නය අර ඔබ කිව්වා වගේ එකම පවුලක් වටා බොහෝ තනතුරු බෙදී යාම පිළිබඳව විපක්ෂයත් යම් කාරණා මතු කරමින් ඉන්නෝ. එවැනි අවස්ථාවකේ තනතුර ලබා දීලා තියෙනවා. ඒක තමයි ඉතින් තත්ත්වය. ඔබට මතකයි ගාමිණී සෙනරත් මහත්මයා තමයි මීට කලින් හිටපු ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට වැඩ කරේ. ඉතින් ඒ අවස්ථාව තමයි මේ වෙලාවේ යෝෂ රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවැනි පුත්‍රයාට ලබා දීලා තියෙන්නේ.
දැන් සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ නායකවරයා රිෂාඩ් බදියුදීන් සම්බන්ධව තියෙන කතාබහ මොකක්ද? දැන් අපි දන්නවා රිෂාඩ් බදියුදීන් මුළු රට පීරගෙන හොයනවා, නමුත් හම්බ වෙන්නේ නැහැ. නොයෙකුත් මතිමතාන්තරත් මේ අස්සේ අපිට ඇහෙනවා, ඔහුට යම් ආරක්ෂාවක් ලබා දෙනවා වෙන්නට පුළුවන් යම් ප්‍රභූවරයෙක් හරහා. මොකද මේ තරම් පොලිස් කණ්ඩායම් හයකුත් යොදවලා රිෂාඩ් හොයාගන්න බැරි වෙන්න හේතුව ඒක තමයි කියලා. ඒ වගේ කතාවක් ඒ අතරතුරේදී ඇහෙනකොට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියම් නිවේදනයකුත් නිකුත් කරනවා අපි දුටුව. ඒ හරහා රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමේ කාර්යාවලිය හා සම්බන්ධව වන අලුත්ම තොරතුරු පිළිබඳව මේ වෙනකොට විශාල කුතුහලයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ හරහා මේ වෙනකොට අද වෙනකොට අපිට වාර්තා වෙන අලුත් තොරතුරු පිළිබඳවත් අපි දැනගන්නට කැමතියි. මනෝජ්, මොනවද මේ වෙනකොට වාර්තා වෙන අලුත්ම තොරතුරු?
ඔව්, රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා, ඔහු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායකයා, ඔහුට ගොල් කරපු චෝදනාත් එක්ක ඔහු තවමත් අත්අඩංගුවට ගන්න බැරි ඇයි කියන ප්‍රශ්නය සමාජය අහනවා. ඒක නීතිපතිවරයා පෞගේ දවසක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ගේ නිල කාර්යාලයට කැඳවලත් අහලා තිබුණා. ඇත්තටම කොරෝනා රෝගය වැළඳුණු රෝගියෙකු සහ ආශ්‍රිතයන් පවා සොයාගෙන ගිහිල්ලා අත්අඩංගුවට ගන්න පසුබිමක රිෂාඩ් බදියුදීන් කියලා රටම දන්න අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්න බැරි ඇයි කියලා හැමෝම ප්‍රශ්න කරනවා. ඒ අතරේ අපිට වාර්තා වෙනවා ඔහු මේ වන විට අභියාචන අධිකරණයට පෙත්සමකුත් ඉදිරිපත් කරලා තියෙනවා තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්න කියලා. ඊට අදාළ පෙත්සම තමන්ගේ නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කරත් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ඒ පෙත්සමට අත්සන් කරලා තියෙනවා. එතකොට ඒ අත්සන් කරන්න ආවේ කොහොමද කියලා සමාජයේ ප්‍රශ්න කරනවා. ඒ අතර තමයි සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ඊයේ දවසේ මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බේ. මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායකවරයා කියන්නේ රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා හැංගිලා ඉන්නවා වුණත් හෙට දවසේ ඔහු ඉදිරිපත් කරපු පෙත්සම විභාගයට ගන්න නියමිතව තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඊට පස්සේ තීන්දුව ලබා දෙයි. තීන්දුව මොකක් වුණත් ඔහු සමාජයේ ඉදිරියේ පෙනීදී කියන කාරණේ මතු කරා. ඒකට හේතුව ඇටියට ඔහු කියන්නේ මීට කලින් ඇතැම් මන්ත්‍රීවරු, කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා ඔවුන් අත්අඩංගුවට ගන්න නිර්දේශ කරත් නීතිය හමුවේ ඒ අත්අඩංගුවට ගැනීම වළක්වාලන්න ඕ ප්‍රමාද කරන්න යම් කාරණයක් බවට පත් වුණා. අධිකරණයට ගිහිල්ලා අධිකරණයේ තීන්දුව කිව්වට පස්සේ ඒකට අනුව කටයුතු කරන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ අත්අඩංගුවට පත් වෙන්න ඔහු සූදානමක් නැහැ වගේ අදහසක් තමයි පක්ෂයේ විදිහට ඉදිරිපත් කරේ. ඉතින් මේ නීතිපතිවරයාත් මේ කාරණය සම්බන්ධයෙන් විමසුවා. එහිදී ඔහු විශේෂයෙන්ම සඳහන් කරේ නීතිපතිවරයා හා අධිකරණ ලබා දෙන නියෝග හැල්ලුවට ලක් කරන්න එපා, ඒ සම්බන්ධයෙන් අප්‍රමාදව කටයුතු කරන්න, නීතියෙන් අවශ්‍ය පුද්ගලයින්ට රැකවරණය ලබා දෙන පුද්ගලයිනුත් නීතිය රහැරට ගෙන එන්න කටයුතු කරන්න කියලා උපදෙස් ලබා දීලා තිබුණා. සාරාංශයේ විදිහට නීතිපතිවරයා සඳහන් කරලා තිබුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැන් මේ විදිහට යුක්තිය ප්‍රමාද වීම, යුක්තිය අහිමි වීමට තුඩු දෙන කාරණයක් නිසා තවදුරටත් ඒ පිළිබඳ සලකා බලන්න කියලා නීතිපතිවරයා උපදෙස් ලබා දුන්නා. කොහොම වුණත් ඔහු අත්අඩංගුවට ගන්න මේ වෙලේට පොලිස් කණ්ඩායම් 6ක් යොදවලා තියෙනවා කියලා සඳහන් වෙනවා. රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳකින් පවා නිවසට ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගත්තා. ඒකට හේතුව තමයි ඒ වෙලාවේ ඔහු නිවසේ රැඳී නොසිටීම. ඒත් එක්කම අපි දැක්කා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක පෞගිය 12 වෙනිදා රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා දුරකථනයෙන් කතා කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් උත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සයිත් ප්‍රේමදාස මහත්මයාගෙන්, ඒ වගේම රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. ඉතින් ඒ අතරේ තමයි රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට අත්අඩංගුවට ගැනීම වළක්වන්න කියලා ඔහුගේ නීතිඥවරුන් අභියාචන අධිකරණයට රීපෙක්සමක් ඉදිරිපත් කරලා තිබුණේ. ඔවුන් කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ සේවාදායකයව අත්අඩංගුවට ගැනීම උත්සාහ කරනවා. ඒ පෙක්සවේ වග උත්තරකරුවන් විදිහට වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, විමර්ශන සිදු කරන උප පොලිස් පරීක්ෂකවරයා, ඒ වගේ 7 දෙනෙක් නම් කරලා තියෙනවා. ඔහුට එල්ලවෙලා තියෙන චෝදනාව තමයි ජනාධිපතිවරණ කාලයේ, ඉකුත් ජනාධිපතිවරණ කාලයේ අවතැන් වුණු ඡන්දදායකයින් පුත්තරම ඉඳලා මන්නාරමට ප්‍රවාහනය කරන්න රජයේ අරමුදල් සාවද්‍ය විදියට පරිහරණය කරා කියන සිද්ධිය. ඉතින් බලමු දෙහෙට දිනේ අධිකරණය මේ පිළිබඳව යම් තීන්දුවක් ලබා දෙන්නේ නියමිතයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහු බහර වෙයිද? අධිකරණය අත්අඩංගුවට ගන්න කියාවිද? එමුණොත් අත්අඩංගුවට පත් වේවිද කියන කාරණේ බලමු. සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන පක්ෂයේ පක්ෂ නියෝජ්‍ය නායකවරයා කිව්වේ අධිකරණ තීන්දුවෙන් පස්සේ අනිවාර්යෙන් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සමාජයේ ඉස්සරහා නිරාවරණය වේවි ඔහු සමාජයට ආයේ කියලා.
ඔව් දැන් හෙට මේක කැඳවුවට පස්සේ උසාවියේදී මේ සම්බන්ධව පෙනී සිටින නියමිතයි කියලා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායකවරයා එන් එම් ෂහීඩ් මහතා ඊයේ දවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කරුණු ඉදිරිපත් කළා. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ හඬපටි අපට වෙත ලැබිලා තියෙනවා. ඉන් කොටසක් මම ඉදිරිපත් කරන්නට කැමතියි.
මොකද්ද ප්‍රශ්නය? මෙම මුදල රිෂාඩ් බදීද මහතා ඔහුගේ පොකට් එකට දාගත්තාද? ඉද්ද වෙලා තිබුණේ එක රජයේ ආයතනයකින් තවත් රජයේ ආයතනයකට මෙම මුදල ගිහිල්ලා තිබෙනවා. නීතිපතිවරයා ඔහු විසින් ඒ වගේ උපදේශ දීලා තිනවා දෙකක්. රවි කරුණායක හිටපු එමතුමාව වහාම අපගඩවර ගන්න කියලා කුරුණෑගල නගරාධිතුමාව සම්බන්ධව ඇතුව ප්‍රශ්නයකට ඒ අවස්ථාවේදීද පැහැදිලි ලෙස අභ්‍යාචන අධිකරණයෙන් නීතිපතිවරයා කරනු ඒ කටයුත්ත සම්පූර්ණ වැරදි කියලා පෙන්නුවා. ප්‍රශ්නය වෙලා තියන්නේ නීතිපතිතුමා අභ්‍යාචන අධිකරණයෙන් දැන ලද තීන්දුව කියවන්නේ නැහැ. නීතිපතිවරයා උපදෙසක් දීලා CID පිටව එන්නට පෙර නිවුස් ඇලර්ට් එකෙන් උදුන්නා වෙන්නේ. එයි මේ මම කියන්නේ නීතිපතිතුමා විසින් කරන ලද වැරදි අවබෝධය නිසා මේ ප්‍රශ්නේ මතුවලා තිබෙනවා කියලා. රිෂාඩ් මන්ත්‍රීතුමා తాවකාලික ප්‍රශ්නය අධිකරණයට යොමු කරලා තිබෙනවා. රිෂාඩ් එමුතුමා ඔහුට ලැබිය යුතු සාධාරණත්වය අධිකරණයේ ඔහුට ලැබෙනවායි කියලා විශ්වාසය උඩ තමයි ටික දවසක් මේකෙන් වැළැක්වී සිටිනවා. අවශ්‍ය වෙලාවට 20 වෙනිදායින් පසු ඔහු අධිකරණයේ විසින් දැන ලද තීන්දුව පිළි අරගෙන විවෘතව පෙනී සිටිනවා. ඒකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ.
ඔව් ඒත් එක්කම මේ රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා රියාජ් බදියුදීන් සම්බන්ධව වෙන තත්ත්වයේ මොකද මේ වෙනකොට දැන් අපි දන්නවා ඔහුට චෝදනාවක් එල්ල වෙලා තිබුණා අත්අඩංගුවට පත් වෙලා තිබුණා පාස්කු ප්‍රහාරයේ මහමෝලකරු සහරන් හෂීම් රටෙන් පිට කරන්නට යම් ආධාරානුබල ලබා දුන්නා කියන චෝදනාව. ඊට පස්සේ ඔහුව يعني රියාජ් බදියුදීන්ව නිදහස් කරන්නට චෝදනා වලින් ඔහු නිදහස් කළාට පස්සේ නීතිපතිවරයාය සම්බන්ධ යම් මැදිහත් වීමක් සිදු කරනවත් අපි දැක්කා. මේක මේ ඔහුව නිදහස් කිරීම නීති විරෝධී කියලා. දැන් රියාජ්ගේ කාරණාව සම්බන්ධයෙන් දැන් තියෙන තත්ත්වය මොකක්ද?
දැන් මේ ඔහුටත් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බෝම්බ කරුවන්ට ආධාර අනුබල ලබා දීම කියන චෝදනාව මත තමයි ඔහු අත්අඩංගුවට අරගත්තේ. ඔහු රැඳවුම් භාරයේ ඉඳලා ඔහු පිළිබඳ විමර්ශන අතරමඟ නැවතුණා. ඒක සාධාරණීකරණය කරන්න බෑ කියලා තමයි නීතිපතිවරයා වැඩබල්ල පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ. ඒ අනුව තමයි රියාජ් බදියුදීන් පිළිබඳ විමර්ශනය අපරාධ පරීක්ෂණ නිලධාරීන් සිද්ධ කරපු කාරණාවල ලිපිගොනු විමර්ශනයට ලක් කරන්න කියලා නීතිපතිවරයා දැනුම් දුන්නේ. මේ සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි විමසන්න එම ඒ වගේම තමන් නීතිපතිවරයා විදිහට අරගෙන තියෙන පියවර අනුව මේ විමර්ශන සම්බන්ධයෙන් තමන්ව දැනුවත් කරන්නේ නැතුව තමන්ගේ අධීක්ෂණයක් නැතුව මේ සැකකරු නිදහස් කරේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කරන්න කියලා තමයි නීතිපතිවරයා යෝජනා කරේ. මේ සඳහන් කරපු කරුණු සැලකිල්ලට අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේ සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන සිදු කිරීමේ උවමනාව, ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර, මේ සම්බන්ධයෙන් ලිඛිත උපදෙස් ලබා දුන්න නීතිපතිවරයා, අසම්පූර්ණ ගොනු තියෙනවා නම් ඒව මාසයක් ඇතුළත ඉදිරිපත් කරන්න කටයුතු කරන්න කියලා උපදෙස් ලබා දුන්නා. සම්පූර්ණ නැති විමර්ශන වාර්තා හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සැකකරු ඒ කියන්නේ රියාජ් බදියුදීන් නිදහස් කිරීමට කරපු නියෝගය යුක්ති සහගත නැහැ කියලා නීතිපතිවරයාගේ අවධානයට යොමු වෙලා තිබුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් දැන් මේ චෝදනා විමර්ශන කරන්න නිලධාරීන් 60 දෙනෙක් විතර අනුයුක්ත කරන්න පියවර ගත්තා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නියෝජ්‍ය පොලිස් අධිකරණ මාධ්‍යත් සඳහන් කරලා තිබුණා. ඒ අනුව ඔහු සම්බන්ධයෙන්ුත් යම් විමර්ශනයක් සිද්ධ වෙනවා. ඒ අතර තමයි තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්න කියලා රියාජ් බදියුදීන් රීට් එකක් ගොනු කරලා තිබුණේ. මේ පිළිබඳව සලකා බැලීමත් හෙට දිනේ 20 වෙනිදා සිද්ධ කරන්න නියමිතයි. ඒ අතරේ ලෝරන්ස් රාමනායක පියතුමන් සඳහන් කරලා තිබුණා රියාජ් බදියුදීන් ඉදිරිපත් කරපු රීඩ් පෙට්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් ක්‍රියා කරන කොළඹ අගරදුගුරු පදවියේ සෙක්සර නායතනයේ අධ්‍යක්ෂවරයා විදිහට තමයි ලෝරන්ස් රාමනායක පියතුමන් හඳුන්වන්නේ. එතුමන් මේ අතරමැදි පෙට්සම ඉදිරිපත් කරලා සඳහන් කරලා තිබුණේ මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තු රියාජ් බදියුදීන්ට ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් මෑතදී මාධ්‍යවලට ප්‍රකාශ කරලා තිබුණා. එහෙම තියෙද්දි හදිසි රියාජ් බදියුදීන්ව මුදාහැරෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගැනීම පිළිගත නොහැකි කරුණක් කියලා පෙන්වා දීලා තිබුණා. ඉතින් ඔහු සම්බන්ධයෙන් මේ රිට්ස් පැත්තම සලකා බැලීම හෙට දිනේ සිද්ධ වෙනවා. බලමු එහිදී එතනින් ඉදිරියට මොනවද කරන නිර්දේශ කියලා.
පසුගිය සතියේදී වාර්තාවන තොරතුරු අතරින් සමාජයේ සහ දේශපාලනිකව විශාල වශයෙන් අවධානයට ලක්වුණු කාරණාවක් තමයි දැන් සෑහෙන කාලයක් තිස්සේ සිට පැවතෙන පාස්කු විමර්ශන කොමිසම හරහා හෙළිදරව් වෙන කරුණු. මේ ගෙවිලගේ සතියේදී තේ සම්බන්ධව විශේෂිත කාරණා හෙළිදරව් වීම සිදු වුණා. විශේෂයෙන්ම පුද්ගලයන් පස් දෙනෙකු හරහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය කබීර් හෂීම් සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කියන පුද්ගලයන් හතර දෙනා සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ සාමාන්‍ය නිලධාරියෙකු හරහා හෙළිදරව් වුණ තොරතුරු. අපි එකින් එක මේ කාරණා පිළිබඳ විමසා බලමු. මනෝජ්, මුලින්ම මම කැමති හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන හරහා හෙළිදරව් වුණු කරුණු මොනවද කියලා දැනගන්න.
ඔව්, හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෞගිය සෙනසුරාදා පාස් කොමිසම හමුවේ පෙනී හිටපු වෙලාවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය හිටපු ජනාධිපතිතුමාගෙන් විමසුවා මාවනැල්ලේ බුදු පිළිම වලට පහර දීම, වනාතර විල්ලෝ පොකුරද්‍රව්‍ය සොයා ගැනීම සහ සහරාන් ජිහාද් මතවාදය දරනවා. මෙවැනි කාරණා බුද්ධ්‍යංශ වාර්තා කරලා තියෙන වෙලාවේ 2009 අප්‍රේල් 16 වෙනිදා එතුමා විදේශගත වෙන වෙලාවේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් කරපු නැති එක වරදක් නෙමෙයිද කියලා මේ කොමිසම විමසීමක් කළා. එහිදී ඊට ජනාධිපතිතුමා සනහන් කළා රට ඇතුලේ ත්‍රස්තවාදී ක්‍රියාකාරමක් සිදු වෙනවා කියලා කවුරුත් අනතුරු අඟවලා තිබුණේ. 2015 ඉඳලා මම අන්තවාදයේ සම්බන්ධයෙන් ගන්න ඕන ක්‍රියාමාර්ගයන් උපදෙස් ලබා දීලා තිබුණා. මේ තොරතුරු ඉස්සෙල්ලාම ලැබුණේ 20 නෙවෙයි, ඊට කලින් විදේශ බුද්ධි තොරතුරුත් ලැබිලා තියෙනවා. Taman ලංකාවේ හිටියේ නැත්නම් ජනාධිපතිතුමා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දෙන්න තිබුණා කියලා හිටපු ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. ඒ කාලේ රජයේ තිබුණු අභ්‍යන්තර ගැටලු නිසා නිලධාරීන් තීරණ ගැනීමේදී මැලිකමක් දක්වවද කියන කාරණේ හිටපු ජනාධිපතිතුමාගෙන් අහලා තිබුණා. ඒත් එක්කම මේ ප්‍රහාර එල්ලවනාට පස්සේ රටේ දෙවැනි පුරවැසියා විදිහට අක්‍රමාත්‍ය එවක අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා රැස්වීමක් ඇඳවලා තිබුණා ප්‍රහාරයෙන් පස්සේ. නමුත් ඒ රැස්වීමට යන්න එපා කියලා ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා ඒ ඇතුළු නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා කියලා මේ කොමිසමේ සාක්ෂි ඉදිරිපත් කළා තියෙනවා. ඇයි එමෙපා කිව්වේ කියලා. එහෙම එපා කිව්වේ නෑ, මම කිව්වේ එකතු වෙලා වැඩ කරන්නයි කියලා හිටපු ජනාධිපතිතුමා එතනදි මතු කරලා තියෙනවා. විශේෂයෙන්ම නිලධාරීන් සම්බන්ධයෙන් විමසද්දී ඒ කාලේ එවකට හිටපු පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපයේ හැසිරීම පිළිබඳව නොසතුටක් තිබුණු බව හිටපු ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම විටින් විට ජනාධිපති ලේකම්වරු මාරු කරන්න හේතු වුණු කරුණු පිළිබඳව අදහස් දක්වලා තියෙනවා. ඒ වගේම මහ බැංකු බංකොල්ලෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශපාලන යක්ෂයෙක් වගේ තමන්ට පෙනුණා කියලා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. ඉතින් ජනාධිපති කියන්නේ ආරක්ෂක කවුන්සිලයට සහභාගී වීම හිටපු පොලිස්පතිවරයාට තහනම් කරේයි කියන කාරණේදී යම් කාරණා කීපයක් හිටපු ජනාධිපතිතුමා මතු කරලා තිබුණා. එහිදී ඔහු කියලා තිබුණා මේ තහනම් කරේ නෑ, යම් යම් හැසිරීම් නිසා එන්නේ එපා කියලා කිව්වා. පූජිත් ජයසුන්දර මහත්තයා ඔහුගේ දුරකාලයේ නොයෙකුත් විවේචනයට ලක් වුණා. ජාතික ආරක්ෂක කවුන්සිලයට ආවට පස්සේ ෆෝන් දෙකක් තියාගෙන අයනකට වෙලා ඔබෝබ ඉන්නවා. ගන්න තීන්දුව తీරන මොනවද දන්නේ නැහැ. දවසක් ආරක්ෂක කවුන්සිල රැස්වීමෙන් පස්සේ Taman පෞද්ගලිකවත් හම්බ වෙලා කිව්වා පූජිත ආරක්ෂක කවුන්සිලයේ වැඩ කටයුතු වලට අවධානය දෙන්න කියලා. 2008 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යදී නැටුවා. දවස් දෙකකට පස්සේ මං ගෙන්නලා කිව්වා පූජිත් දේවරණ නිලමෙට නැට්ටුව මදි වෙලාද ඔයා නැටුවේ කියලා. ඊට පස්සේ ආයි දවසක මාතර ඉස්කෝලේකට ගිහින් ළමයි ඉස්සරහා ගුරුවරුන්ගෙන් ප්‍රශ්න අහලා එතනත් ප්‍රශ්නයක් ඇති කරගත්තා. ඒත් එක්කම පොළොන්නරුවේ තමන්ගේ ගමේ නාවික හමුදාව සංගීත සම්දර්ශනයක් ලෑස්ත කරලා තිබුණු වෙලාවේ එතුම එහෙ ගිහිල්ලා සින්දු කීපයකුත් කිව්වා. ගායකෙක් වුණත් ස්ටේජ් එකට නැගලා සින්දු තුනක් කියලා බැහැලා යනවා. සින්දු පහක් කිව්වා පූජිත් ජයසුන්දරට පොලිස්පතිවරයා තමන් එතරින් ඊට පස්සේ පිටත් වෙලා යන්න ගියා. මෙවැනි කාරණා කීපයකුත් මතු කරලා පූජිත් ජයසුන්දරට පොලිස්පතිවරයා යම් ආකාරයකින් තමන්ගේ නිලයට ගැළපෙන ආකාරයෙන් කටයුතු කළේ නැහැ වැනි අදහසක් මතු කරන සාක්ෂි ප්‍රමාණයකුත් දීලා තිබුණා. ඒව තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කොමිසමේ ලබා දීපු සාක්ෂි හමුවේ අවධානය යොමු කරපු කරුණු.
ඔව් හොඳයි. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ සාක්ෂි ලබා දීමේ කතාව අපි අවසන් කළේ හිටපු පොලිස්පතිවරයාට එරෙහිව ඔහු නගපු චෝදනාත් එක්ක. ඉතින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරත් සහභාගී වුණා මේ සතියේදීත් නැවත වතාවක් මේ පාස්කු විමර්ශන කමිටුව හරහා සාක්ෂි ලබා දෙන්න. ඔහු මොනවද කියපු කාරණා මේ සතියේදී?
මේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙන අවස්ථාවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්මයාත් ඒ අවස්ථාවට සහභාගී වෙලා හිටියා. හිටපු ආරක්ෂක ලේකම්වරයා සහභාගී වෙලා හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් සහභාගී වෙලා හිටියා. මේ සාක්ෂි දීම සිද්ධ වෙන අවස්ථාවේ ඒ සාක්ෂි ලබා දීම අහගෙන හිටියා. ඒ අතරේ මේ පොලිස්පතිවරයා ඒලකට පොලිස්පති සිද්ධාර්ථ මහත්මයාත් ආයෙත් මේ පාක්ෂිකතුමා මේ සාක්ෂි ලබා දුන්න. එහිදී ඔහු විශේෂයෙන් මතු කරා පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනුවත්ව ඉඳලා මගහැරීමක් Taman සිද්ධ කළේ නැහැ. පොලිසිය නිලධාරීන්ට බොහෝ දුෂ්කරතා තිබුණා. ඒ දුෂ්කරතා මැද රාජකාරී කළා. නමුත් මේ ප්‍රහාරය වළක්වන්න ඒ රාජකාරී කිරීම ප්‍රමාණවත් වුණේ නැහැ. එල්ල වෙච්ච ප්‍රහාරයට ඒ වන විට රටේ තිබුණු දේශපාලන තත්ත්ව වැනි කාරණු කීපයක් බලපෑවා කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ලැබපු පණිවිඩවල පවා 20 වෙනිදා සවසේවපු ලේඛනවල පවා තිබුණේ මේ තොරතුරු පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුවෙමින් පවතිනවා කියන කාරණය. ඒ හින්දා ඒ පිළිබඳව ප්‍රහාරයක් එල්ල වෙයිම කියන පදේ ඉඳලා ක්‍රියාමාර්ග ගැනීමක් සිද්ධ වුණේ නැහැ. ඒකට හේතුව ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන වෙමින් තිබෙනවා කියන කාරණය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සාක්ෂිත්ව වඩාත් වැදගත් වුණා. ඒහා සම්බන්ධව රනිල් වික්‍රමසිංහ විසින් හෙළදරව් කරපු කාරණා මොනවද මනෝජ්?
රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එහිදී අග්‍රාමාත්‍යවරයා කියලා තිබුණා පහුගිය ආපාලන රජයේ කාලේ අඩුපාඩු කම් බොහෝමයක් දක්නට ලැබුණු නිසා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිද්ධ වීමේ වගකීම ආණ්ඩුව නියෝජනය කරන සියලු දෙනා බාරගත යුතුයි කියන කාරණේ හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා. ජාතික ආරක්ෂක කවුන්සිලයේට රටේ අග්‍රාමාත්‍යවරයෙක් හැඳවීම වැදගත් කියලා කොමිසම රයිල් කොමිසම හිටපු අග්‍රාමාත්‍යවරයන් අහලා තිබුණා. එහිදී ඔහු කියලා තිබුණේ සාමාන්‍යයෙන් හැඳවීමක් වුණා යම් අවස්ථාවක ජනාධිපති තනතුර හිස්සුණු ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බලන්න ඒ වැඩගෙන අගමැති දැනගෙන ඉන්න ඕන කියලා හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දීලා සඳහන් කරලා තිබුණා. හැම ආරක්ෂක කවුන්සිල් රැස්වීමකටම සහභාගී වුණාද කියන කාරණේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් අහලා තිබුණා. ඒ දෝ කිව්වේ සමහර වෙලාවට සහභාගී වුණේ නැහැ. මොකද ඉස්සර වගේ එක දිනයක් හරියට තිබුණේ නැහැ කවුන්සිලයේ රැස්වෙන්න. සමහර වෙලාවට පැය 24කට කලින් තමයි කියන්නේ හෙට ආරක්ෂක කවුන්සිලයේ රැස්වෙනවා කියලා. එතකොට යොදාගෙන තිබුණු කාර්යයන් වෙනස් කරන්න අමාරුයි. සතියකට සැරයක් ජාතික ආරක්ෂක කවුන්සිලයේ පැවැත්වීම වැදගත්. තමන්ගේ යටතේ තිබුණු ආරක්ෂක කමිටුව හැම සතියකම නියමිත දවසේ රැස් වුණා. නමුත් ආරක්ෂක කවුන්සිලයේ එහෙම රැස්ුනේ නැහැ කියලා සනාන් කරලා තිබුණා. ඒත් එක්කම මේ මත ගැටුම් පිළිබඳව විමසලා තිබුණා හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා අතර මත ගැටුම් තිබුණද කියන කාරණය. එහිදී අග්‍රාමාත්‍යතුමා සඳහන් කළ තිබුණේ ලොකු මත ගැටුම් තිබුණේ හිටපු ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා විදිහට තරඟ කරලා තමයි ජනාධිපතිවරයා වුණේ. ඒ හින්දා විවිධ පාර්ශ්ව ජනාධිපතිවරයා මේ කණ්ඩායම් අතර වෙනස් ආකල්ප තිබුණා. ප්‍රශ්න තියෙන ඕන ආණ්ඩුවක ඒ වුණාට අපි ආණ්ඩුවක් විදිහට ඉස්සරහට ගියා කියලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සඳහන් කරලා තිබුණා.
හිටපු අමාත්‍ය කබීර් හෂීම් හරහා හෙළිදරව් වුණු තොරතුරුත් ඉතාමත් වැදගත්. ඒ පිළිබඳව අපි සමාලෝචනයක් බලාපොරොත්තු වෙනවා ඊළඟට ඔබගෙන් මනෝජ්.
පහුගිය ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් වෙච්ච කබීර් හෂීම් මැතිතුමත් මේ කොමිසමට ආවා. එහිදී තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වෙච්ච තස්ලීම්ට සහරාන්ගේ කල්ලියේ වෙඩි තැබීමේ සිද්ධිය ගැන විමසලා තිබුණා. ඒත් එක්කම තස්ලීම්ට වෙඩි තැබීම සිද්ධ වුණාට පස්සේ කැබිනට් මණ්ඩලය ඒ ගැන සාකච්ඡා කළේ නැද්ද කියලා කොමිසම ඇහුවා. කබීර් හෂීම් මැතිතුමා කිව්වේ තමන් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට කතා කරා. මොකද බුදු පිළිවෙලට හානි කිරීමේ සිද්ධියෙන් පස්සේ වනාතිවිල්ලේ පරීක්ෂණ වලට උදව් කරන්න කියලා CID එකෙන් කිව්වා දෙමළ කතා කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රදේශය ගැන දන්න කෙනෙක් ලබා දෙන්න කියලා ඒ හින්දා තස්ලීම දුන්නේ ඒ නිසා. නමුත් තස්ලීම් මේ මෙහෙමට උදව් කරා කියලා දැනගෙන හිටියේ තමනුත් CID නිලධාරියෙකුත් විතරයි. හැබැයි කවුරු හරි කෙනෙක් තස්ලීම්ව වනාතිවිල්ලේදී ඡායාරූපයක් අරගෙන Facebook දාලා තිබුණා. ඊට පස්සේ මේ මෙහෙමට වනාතිවිල්ලේ මෙහෙමට පස්සේ තස්ලීම්ගේ ඔළුවට වෙඩි තිබ්බා කියලා කබීර් හෂීම් මැතිතුමා සනාන් කරලා තියෙනවා. දැනටත් ඔහු ඇඳක් උඩ ඔත්පල වෙලා ඉන්නේ. ඉතින් මේ ගැන තමන් කැබිනට් එකේ දිගටම කිව්වා මේක නම් මොකක් හරි සිග්නල් එකක් වෙන්න ඕන කියන කාරණය. ඒ හින්දා මේ ගැන හොයන්න ඕන කියලා තමන් කැබිනට් එකට කිව්වා කියලා කබීර් හෂීම් මැතිතුමා සනාන් කරලා තිබුණා.
තවත් විශේෂිත තොරතුරු ගණනාවක් හෙළිදරව් වුණා ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ සාමාන්‍ය නිලධාරියෙකුගෙන් ලද සාක්ෂි විමසීමේදී. ඒ සම්බන්ධව සවිස්තර තොරතුරු අපි ඔබෙන් දැනගන්න කැමති මනෝජ්.
ඔව්, ඔහු ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසේ නිලධාරියෙක්. ප්‍රහාරයේ සැලසුම ගැන කරුණු කිහිපයක් ඔහු හෙළි කරලා තිබුණා. එහිදී ඔහු කියලා තිබුණා 20 දිනකගේ කණ්ඩායමක් යොදාගෙන පාස්කුරේද ප්‍රහාරය එල්ල කරන්න සහරන් සැලසුම් කරලා තිබුණා කියලා. පළමු ප්‍රහාරයෙන් පස්සේ අදියර 3කින් ප්‍රහාර රැල්ලක් වියත් කරන්න සූදානම් වෙලා තිබුණා. ඒ බව සහරාන්ගේ කණ්ඩායමේ සමාජිකයෙකුගෙන් සිද්ධ කරපු ප්‍රශ්න කිරීම්වලදී හෙළි වුණා කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම 2019 මාර්තු මාසයේ වන විට ජාතික රහුවිච්චමත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ නෞෆ මෞලවි අතර නායකත්ව වෙනුවෙන් ගැටුමක් හටගෙන තිබුණා. මාර්තු මාසයේදී ඒක නිරාකරණය කරන්න පොච්චකඩේ දේවස්ථානයේ බෝම්බකරු වෙච්චි අහමඩ් මුවාත්, දෙහිවල බෝම්බේ පුපුරවාගත්තු ජමීල් මොහමඩ් ඔවුන් මැදිහත් වෙලා තියෙනවා කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම මේ සාකච්ඡාව සිද්ධ වෙලා තියෙන්නේ ගිය අවුරුදු මාර්තු මාසේ 27 වෙනිදා පානදොර පරත්ත පාරේ සහරාන්ගේ ආරක්ෂක දිවසකදී කියලත් සඳහන් කරලා තිබුණා. ඒත් එක්ක මේ සාකච්ඡාව මොනවද කතා වෙලා තිබුණේ කියලා රජයේ අතිනීතිච්චවරයා විමර්ශන නිලධාරියෙන් අහලා තිබුණේ ඒක කියලා තිබුණා. මොවුන් ඒ කියන්නේ ඔවුන්ගේ තිබෙනවා ශූරා කියලා කවුන්සිලයක්. ඒකේ 13 දෙනෙක් ඉන්නවා. ඔවුන් තමයි මේ කණ්ඩායමේ ප්‍රධානීන්. මේ අවස්ථාවේදී මිල්හාන් සහරාන්ගේ වැරදි 19ක් ඉදිරිපත් කරලා තියෙනවා. සහරාන් නායකත්වයෙන් ඉවත් කරන්න කියලා ඒක නෞක මවුලේට ලබා දෙන්න කියලා. එහි ඒ අවස්ථාවේදී සහරාන් Taman වැරදි නෑ කියලා කියලා තියෙනවා කියලා සනාන් කරලා තියෙනවා. ඒ වගේම ආරක්ෂකංශයට ඔවුන්ව පාවල නොදෙන්න ඔවුන් සතු දේපල බෙදා ගන්නත් එහිදී තීරණය කරලා තියෙනවා කියලා මේ මොවුන් එකතු වෙලා තිබුණු සාකච්ඡාවේදී තීරණය කරලා තියෙනවා කියලා මේ විමර්ශන නිලධාරියා කොමිසමට සනාන් කරලා තිබෙනවා. නමුත් මේ ශූරා කවුන්සිලයේදී ශැංග්‍රිලා බෝම්බ කරුවෙච්චි ඉල්හාම් කියලා තියෙනවා Taman සල්ලි දුන්නේ කණ්ඩායමට නෙමෙයි සහරාන්ට තියෙන භක්තිය නිසා. ඒ කියන්නේ මේවා බෙදිලා යනවට වඩා නෞක මවුල වෙතත් ඕනනම් නිවහනයක් වාහනයක් ආයුධ දෙන්න පුළුවන් කියලා ඔහු සනාහන් කරලා තිබුණා කියලා තිබුණා. මෙවැනි කාරණා කිහිපයක් මේ නිලධාරියා පාස්කුව කොමිසම හමුවේ අනාවරණය කරලා තියෙනවා. ඒ අතරින් විශේෂයෙන්ම මතු කරපු කාරණේ තමයි 20 දෙනෙක් කණ්ඩායමක් දාගෙන පාස්කු ප්‍රහාර ඉල්ල කරන්න සැලසුමක් තිබුණා කියන කාරණේ.
අපේ ස්තුතිය ඔබට පළවෙනිම මනෝජ් මේ කෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන අලුත්ම තොරතුරු ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත කාරණා කිහිපයක් ගොනු කරන්නට මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි. ආයුබෝවන් අපි ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙන තුරු.
බොහොම ස්තුතියි දිලෘක්ෂි. ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.